පිපිලේකනාදී පිළිගැන්වීම ගරුවක් ග්‍රාමාත්තුමා සහ ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යතුමා.
අර කථානායකතුමනි, '1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2021 නොවැම්බර් 29 දින ඇති අංක 22.56 ඇලිරක් 10 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයේ පළ කරමින් කරන ලද ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන ඇමතුමා,
රුගතනායකතුමනි, 2017-2018 වර්ෂ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු ප්‍රවාහන මාත්‍ය,
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකාවේ රියදුරු පාසල් පරීක්ෂා සඳහා කමිටු පිහිටුවීම සම්බන්ධ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂ සඳහා සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2019 වර්ෂ සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා මුදල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේ වෙතම කළ යුතුයි මම යෝජනා කරමි.
අධිකරණ ඇමතුමා,
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ශිරාන් සේමසිංහ මැතිතුමා.
ගරු කථානායකතුමනි, මරදංකඩවල වලගම්බාහු දයාගම අංක 3 දරණ ස්ථානයේ පදිංචි කේ අබේවික්‍රම මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ශ්‍රාවස්තිපුර පහේ ඇල දොස්තරවත්ත යන ලිපිනෙහි පදිංචි එම්.ඒ. විජේසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද අනුරාධපුරය ගල්කුළම අලුත්පාර යන ලිපිනෙහි පදිංචි WTBSJ සෙනවිරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
කෝකිලා ගුණවර්ධන මහත්මිය,
ගරු කථානායකතුමනි, මීදිගම මුගුරුගම්පල පදිංචි PPN චන්දතිරික මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුර අපේක්ෂා කරන පස්සේ SMS මුෂා රහ්මාන් තුමා. වනජීවී එමතුමා,
ගරු කථානායකතුමනි, මුෂාරෆ් ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට උත්තර දීම සඳහා සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
නිරෝෂන් පෙරේරා එමතුමා,
ගරු කථානායකතුමනි, මම අහනවා.
අධිකරණ එමතුමා,
කථානායකතුමනි, ගරු නිරෝෂන් පෙරේරා ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට උත්තර දීම සඳහා සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
අලවතුල මැතිතුමා,
මම අහනවා ගරු කථානායකතුමා.
මුදල් ඇමතුමා,
කථානායකතුමනි, අයන්නේ 1. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය වන සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් ඔස්සේ පහත සඳහන් ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 මාර්තු 27 වන දින නිකුත් කරන ලද 2020 අංක 5 දරණ චක්‍රලේඛනය අනුව COVID-19 නිසා බලපෑමටපත් ව්‍යාපාර හා පුද්ගලයන් විසින් ලබාගත් කල්බදු පහසුකම් සඳහා මාස 6ක් දක්වා ණයසහන ලබා දුන් අතර ඒ අනුව ලීසින් පදනම මත වාහන ලබාගත් පුද්ගලයන්ට සිය ලීසින් වාරික ගෙවීම සඳහා 2020 සැප්තැම්බර් මාසයේ 30 වන දින දක්වා මාස 6ක සහන කාලයක් ලබා දෙන ලදී. අයන්නේ 2. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ද ණය සහන වැඩපිළිවෙල යටතේ COVID-19 නිසා බලපෑමටපත් ව්‍යාපාර සඳහා ව්‍යාපාර හා පුද්ගලයන් හට තම ණය වාරික කල් දැමීමට හැකියාව ලැබුණු නිසා මූලික ණය ගිවිසුම් කොන්දේසි කඩවීම නිසා අයවන දඩ පොලියෙන් නිදහස් වීමට හැකියාව ලැබිනි. නමුත් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත ණය අය කර ගැනීමේ ගැනීම ප්‍රමාද වීම නිසා දැරීමට සිදුවන ආවශ්‍යක පිරිවැය පියවා ගැනීමට පවතින වෙළඳපොළ පොලී අනුපාතයට වඩා අඩු සහනදායී පොලී අනුපාතිකයෙන් අය කිරීමට අවසර දෙන ලදී. මේකේ මන්දුව කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් තමයි බලපත්‍රලාභී බැංකු ණය සහන කාලය තුලදී කල් දමන ලද ණය වෙනුවෙන් බලපත්‍රලාභී බැංකු වෙත කිසිදු මුදලක් අය නොවීමෙන් අදාළ බැංකු විසින් තැන්පතු හා ගෙවීමට සඳහා ගෙවීමට ඇති පොලී සහ බැංකු විසින් ලබාගෙන ඇති ණය සඳහා පොලී ගෙවීම සඳහා දැරීමට සිදුවන පිරිවැය පියවා ගැනීම පිළිබඳ ගැටළු සලකා බලමින් බලපත්‍රලාභී බැංකු ශ්‍රී ලංකා මහා බැංකුව සහ රජයේ ඉහළ බලධාරීන් සමග කරන ලද සාකච්ඡාවෙන් පසු සමාන වාරික මත ණයවල කල් තබන ලද වාරික සඳහා 107ක අමතර පොලියක් අය කර ගැනීම සඳහා බලපත්‍රලාභී බැංකු වෙත අවසර දෙන ලදී. මෙම අමතර පොලිය කල් තබන ලද වාරික සඳහා පමණක් අය කරන අතර මීට අමතරව ණය සහන කාලය සඳහා සාමාන්‍යයෙන් ණය වාරික ආපසු ගෙවීම පැහැර හැරීමකදී අය කරනු ලබන දඩ පොලි අය කිරීමක් සිදු නොවේ. එමෙන්ම මෙම ණය සහන යෝජනා ක්‍රමයට සහභාගී වන අක්‍රීය කාණ්ඩයේ ණය සඳහා ඒ දක්වා අය කර ඇති නොගෙවූ දඩ පොලිය කපා හැරීමට කටයුතු කර ඇත. මෙතන අනික් කොටස තමයි බැංකු නොවන මුල්‍ය ආයතන. COVID-19 පළමු ව්‍යාප්තිය හේතුවෙන් ව්‍යාපාර හා පුද්ගලයන්ට ලබා දුන් ණය සහන යෝජනා ක්‍රමය යටතේ ණය සහන ලබා දීමේදී බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් විසින් බාරගත් තැන්පතු සහ ලබාගත් ණය සඳහා පොලී ගෙවීමේදී දැරීමට සිදුවන පිරිවැය පියවා ගැනීම පිළිබඳව ගැටළු මතුවීම නිසා බැංකු නොමන මූල්‍ය ආයතනවල බලවත් ඉල්ලීම මත සහ බැංකු නොමන මූල්‍ය ආයතනවල අධික පිරිවැය සැලකිල්ලට ගනිමින් 11.5% වාර්ෂික උපරිමයකට යටත්ව ණය සහන කාල සීමාව තුළ සහනදායී පොලියක් අය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර දෙන ලදී. ණය සහන කාලයට අයත් වාරික සඳහා පමණක් වාර්ෂිකව 11.5% සහනදායී පොලි අනුපාතයක් අය කරන අතර ණය සහන කාලය තුළ දඩ පොලි එකතු කිරීමක් හෝ අය කිරීමක් සිදු නොවේ. අයන්නේ 3 COVID-19 දෙවන ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පීඩාවට පත් වූ ගණුදෙනුකරුවන්ගේ කල්බදු පහසුකම් ඇතුළුව අනිකුත් ණය පහසුකම් සඳහා ලබා දුන් ණය සහන කාලය 2021 මාර්තු මාස 31 වන දින දක්වා තවත් මාස 6කින් දීර්ඝ කරන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු සහ බැංකු නොමන මූල්‍ය ආයතනවල 2020 11.19 දින නිකුත් කරන ලද 2020 අංක 10 සහ 11 යන චක්‍රලේඛන මගින් දැනුම් දී ඇත. බලපත්‍රලාභී බැංකු වෙතින් ලබාගත් කල්බදු පහසුකම් සඳහා මෙම ණය සහන කාලයේ අවස්ථා දෙකකදී පිළිවෙලින් 2021 අගෝස්තු මාස 31 සහ 2021 දෙසැම්බර් මාස 31 දක්වා දීර්ඝ කිරීමට 2021 මැයි 25 දින සහ 2021 සැප්තැම්බර් 1 දිනයන්හිදී නිකුත් කරන ලද 2021 අංක 5 සහ 8 දරන චක්‍රලේඛන මගින් කටයුතු කරන ලද අතර සංචාරක කර්මාන්තයේ නියුතු රථවාහන ලබාගත් කල්බදු සඳහා මෙම සහන කාලය 2022 ජූනි මාස 30 දක්වා දීර්ඝ කරන ලදී. තවද COVID-19 තෙවන රැල්ලෙන් පීඩාවට පත් වූ ණය ගනුදෙනුකරුවන්ගේ ණය පහසුකම් සඳහා ලබා දුන් ණය සහන කාලය 2022 මාර්තු මාස 31 වන දින දක්වා දීර්ඝ කිරීම සඳහා 2021 අංක 6 දරන චක්‍රලේඛනය සහ 2021 අංක 9 දරන චක්‍රලේඛනය පිළිවෙලින් 2021 ජූනි 9 වන දින සහ 2021 ඔක්තෝබර් 6 වන දින බැංකු නොමන මූල්‍ය ආයතන වෙත නිකුත් කරන ලදී. ආයන්න 1 ඉහත සඳහන් කළ පරිදි ණය සහන කාලය සඳහා අය කළ අමතර පොලිය හුදෙක් එම කාලය තුළ බලපත්‍රලාභී බැංකු සහ බැංකු නොමන මූල්‍ය ආයතන විසින් දැරීමට සිදුවන අවශ්‍යක පිරිවැය පියවා ගැනීම සඳහා පමණක් වන අතර 2021 වසරේදී සිදු කරන ලද ණය සහන කාලය දීර්ඝ කිරීම සඳහා බලපත්‍රලාභී බැංකු විසින් අය කළ හැකි අමතර පොලිය ඊට අදාළ චක්‍රලේඛන නිකුත් කළ දිනට ආසන්නතම දින 364ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අනුපාතයට 1%ක් එකතු කළ අගය නොහික්මවන උපරිම වාර්ෂික පොලිය අනුපාතයකට යටත් වේ. මෙහිදී මීට පෙර ණයසහන කාලයක් තුළදී කල්දමන ලද වාරික ඒ සඳහා අය වේ යුතු අමතර පොලිය සහ මෙම නව කල්දමන ලද වාරික යන සියල්ල කාලීන ණයකට පරිවර්තනය කිරීම සිදුවන අතර මෙම ණය ඉහත සඳහන් කරන ලද සහනදායි පොලිය අනුපාතික යටතේ 2022 අගෝස්තු මාස 1 දින සිට මාස 6කින් අයකර ගැනීමට බලපත්‍රලාභී බැංකු කටයුතු කරනු ඇත. COVID-19 දෙවැනි ව්‍යාප්තිය සමග ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන ලද 2020 අංක 11 ධර්ම චක්‍රලේඛනයේ යටතේද සහන කාල සීමාවට අදාළව මුල් මුදල සහ පොලිය සහන කාල සීමාව අවසානයේදී එනම් 2021 අප්‍රේල් මාස 1 දින සිට කාලීන ණයකට පරිවර්තනය කර අවම වසර දෙකකින් අයකර ගැනීමට බැංකු නොවන මූල්‍ය ආයතනවලට අවසරය ලබා දී ඇති අතර 10.61% වාර්ෂික උපරිමයකට යටත්ව සහනදායී පොලියක් අය කිරීමට අවසර දෙන ලදී. ආයන්නේ 2 බලපත්‍රලාභී බැංකු වෙතින් ලබාගත් කල්බදු පහසුකම්ද ඇතුළත්ව ණය සහන කාලය සඳහා අය කරනු ලබන අමතර පොලිය වෙළඳපොළ පොලිය අනුපාත හා සැසඳීමේදී සාධාරණ සහ සහනදායී අගයක් වේ. කෙසේ වෙතත් සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාවය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළ සයමාසික ඉදිරි දැක්මෙහි ප්‍රකාශයට පත් කර ඇති පරිදි COVID-19 නිසා බලපෑමට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසින් ලබාගත් ණය සහන සඳහා අය කළ පොලිය සම්බන්ධයෙන් සහනයක් ලබා දීමට ඉදිරියේදී පියවර ගනු ඇත. බැංකු නොවන මූල්‍ය ආයතනද බලපත්‍රලාභී බැංකු සහ සමානම මූල්‍ය අතර මැදිකරණයක නියැලී සිටින අතර එහිදී තැන්පත්කරුවන් හෝ ණයහිමියන් හරහා පොලී පිරිවැයක් යටතේ රැස්කර ගන්නා අරමුදල් එම සමාගම් විසින් ලාභ ආන්තිකයක් රඳවා ගනිමින් ඉහළ පොලී අනුපාතයකට ණය ගැනුම්කරුවන් වෙත ලබා දේ. වසංගතයෙන් පීඩාවටපත් පාරිභෝගිකයන්ට සහන සැලසීමේදී බැංකු නොවන මූල්‍ය ආයතන විසින් තැන්පත්කරුවන් සහ ණයහිමියන් වෙත ප්‍රාග්ධන සහ පොලී ආපසු ගෙවීම සඳහා ඇති බැඳීම් සපුරාරීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රවාහයක් ඇති බව සහතික කිරීම වැදගත් වේ. බැංකු නොවන මූල්‍යායතන විසින් තැන්පත්කරුවන්ට සහ ණයහිමියන්ට ගෙවන පොලිය හැර අනිකුත් මෙහෙයුම් වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් සුද්ධ පොලී ආදායමක් උපයාගත යුතු බව සඳහන් කිරීම වැදගත් වේ. බැංකු නොවන මූල්‍යායතනවල අරමුදල් පිරිවැය බලපත්‍රලාභී බැංකුවලට වඩා වැඩිවන අතර රජයේ අනුග්‍රහය පවතින අඩු වියදම් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රම සඳහා ප්‍රවේශය වීමේ හැකියාව බැංකු නොවන මූල්‍ය ආයතනවලට නොමැත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම මත බලපෑමට ලක් වූ පාරිභෝගිකයන්ගේ මුල් ණය පහසුකමෙහි පොලිය අනුපාතවලට සාපේක්ෂව ණය සහන කාල සීමාව තුළ කල් දැමූ වාරික සඳහා සහනදායී පොලිය අනුපාතිකයක් අය කිරීමට බැංකු නොවන මූල්‍ය ආයතන එකඟ විය. ඇයන්න තන නොනගී.
ගරු කතානායකතුමනි, ඇමතිතුමාට බොහොම ස්තුතියි පිළිතුරක් ලබා දුන්නා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම ඔබතුමා ලබා දුන්න පිළිතුර අනුව දීර්ඝ පිළිතුරක්. ඒකෙන් ඒ ආකාරයෙන්ම මේ කටයුතු සිදු වුණේ නැහැ කියන එක පැහැදිලිවම කියන්න ඕනි. මොකද දැන් මේ සහන කාලයේ සීමාවටත් පොලී සහනයක් තාම ලැබිලා නැහැ. ඒක දැන් ඔබතුමා ඉදිරියේදී කරනවා කියලානේ අන්තිම උත්තරේ දුන්නේ. ඉතින් ඒ වගේම මේ වෙනකම්ම මේ කොරෝනා තත්ත්වය තුළ ශේෂ්ඨ ගණනාවක යථා තත්ත්වයට පත් වෙලා නැහැ. දැන් සංචාරක ව්‍යාපාරය ගත්තාම දැන් මේ සහනයේ දුන්නේ වරින් වර මාස 6න් 6ට. ඉතින් මේ කාල සීමාව අතරතුර සංචාරක ව්‍යාපාරයේ හිටපු ගයිඩ්ලා, ඒ කියන්නේ වාහන රියදුරන් එක්ක හිටපු ගයිඩ්ලාගේ වාහන ගණනාවක් උස්සන ගියා. ඒ තත්ත්වය අහිමි වෙලා තියෙනවා. දැන් යථා තත්ත්වයට පත් වුණාමවත් එයාලට ආපහු ඒ තමන්ගේ ව්‍යාපාරය කරන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේවා සම්බන්ධයෙන් ඒ වගේම ඒ විතරක් නෙමෙයි පාසල් බස් රථ සම්බන්ධෙනුත් මේ தත්ත්වේ තියෙනවා. දැන් තමයි ඒක මුනේ දැන් අවුරුදු දෙකකට පස්සේ. ඉතින් ඒ වගේ ශේෂ්ඨ ගණනාවක් තියෙනවා. ඒ වගේම තමයි සුළු කර්මාන්තකරුවන් ගණනාවක් ඉන්නවා. ඒ නිසා මේක මීට වඩා විශේෂයෙන්ම මේ තත්ත්වය දැන් අපි දැක්කා මූල්‍ය සමාගම් ගණනාවක් මේ කාල සීමා තුළ විශාල මුදලක් ඉපයලා තියෙනවා. ඒ කියන්නේ ලාභයක් ලබලා තියෙනවා. ඉතින් මහා බැංකුව මැදිහත් වෙලා මීට වඩා සහනයක් මේ අයට ලබා දෙනවා නම් ඉතාම වැදගත් කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා මතු කරපු කාරණාව සම්බන්ධයෙන් අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වුණාම මේ COVID-19 වසංගත සත්ත්වයේ ඇතිවීමත් එක්කම සහන සැලසීමට කටයුතු කරා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමා, අපි අවස්ථා 8කදී මෙම සහන ලබා දීපු ඒ චක්‍රලේඛන වෙනස් කරලා ඒ සහන කාලය දීර්ඝ කළා. ඔබතුමා කිව්වා වගේ විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ 2022 මැයි ජූනි මාසයේ දක්වාම මේ සහන කාලය ලබා දීලා තියෙනවා. ඒ එක්කම අපි දැකපු කාරණා දෙකක් තියෙනවා. එකක් ඔබතුමා කියපු ඔය එක කාරණාවකදී සමහර ලියාපදිංචි නොවිච්ච යම් යම් මූල්‍ය සමාගම් වලදී ගනුදෙනු කරපු කණ්ඩායම් හිටියා. ඒ අයත් යම් යම් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමා, දැන් අපි මේ අයවැය ලේඛනයේ සාකච්ඡා කරන අවස්ථාවේදී අපි මේ හැම ශ්‍රේෂ්ඨයක්ම දැන් ඔබතුමා මතු කරපු හැම ශ්‍රේෂ්ඨයක්ම, ඒ කියන්නේ ත්‍රිවිල් රථ රියදුරන් විශේෂයෙන්ම හයර් යන පාවිච්චි කරපු ත්‍රිවිල් රථ රියදුරන්, ඊළඟට ඔබතුමා මතු කරපු මේ පාසල් බස් රථ, ඊළඟට බස් රථ, ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්, මේ සියලු දෙනාට සහන සැලසීමට, ඒ කියන්නේ රජයක් හැටියට අපි බැඳිලා ඉන්නවා මේ COVID-19 වසංගත තත්ත්වයේ මර්ධනය වුණාට පස්සේ නැවත ඔවුන්ව නගා සිටවන්න අවශ්‍ය සහයෝගය දෙන්න. එතකොට ඒ සහයෝගයේදී මේ මුල් ආරම්භය අපි මේ අයවැය ලේඛනයත් එක්ක අරගෙන තියෙනවා. එතකොට සමහර අවස්ථාවන්වලදී ඔබතුමාලා අපෙන් ප්‍රශ්න කරනවා යම් යම් ශේෂ්ත්‍රයන් සඳහන් කළා, එයි මේ ශේෂ්ත්‍රයන් සඳහන් වෙලා නැද්ද කියලා. එතකොට මන්ත්‍රීතුමා, අපි කිසිම ශේෂ්ත්‍රයක් ඉවත් කරලා නැහැ. අපි මේ හැම ශේෂ්ත්‍රයක්ම ආවරණය වෙන්න තමයි මේ නම් කිරි සමහර ඒවා නම් කළා තියෙනවා, සමහර ශේෂ්ත්‍ර නම් නොකලාට ඒ සියල්ල ආවරණය වෙන්න අපි මූල්‍ය පහසුකම් ලබා දෙන්න මුදල් වෙන් කිරීම සිදු කළා තියෙනවා. එහෙනම් අපි විශේෂයෙන්ම විරුද්ධ පක්ෂනොත් ඉල්ලන්නේ මේ සහන ලබා දීමේදී ඒ සහන ලබා දෙන්න අවශ්‍ය සහයෝගය මේ ආයවැය ලේඛනය තුළදී අපිට සහයෝගය දෙන්න. අපි ඔවුන් වෙනුවෙන් නැවත ආර්ථිකය නගා සිටවන්න අවශ්‍ය අනිවාර්ය සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා.
ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, දැන් ඔබතුමාලා මේ ඔක්කොම කතා කරලා මහ බැංකුවෙන් යම් යම් තීන්දුව තීරණ ලබා දීලා තියෙනවා. නමුත් සමහර වෙලාවට මූල්‍ය ආයතන වලට දරා ගන්න බැරි වෙනවා මේ පොලිය අයින් කරනවා වගේ දේවල්. ඒ සඳහා මහා බැංකුවෙන් යම් වැය බරක් දරනවාද කියන එක මම දැනගන්න කැමතියි. ඒ වගේම එහෙම අවශ්‍ය වෙනවා මේක, මම හිතන්නේ හරි සාධාරණීකරණයකට ක්‍රියාත්මක කරනවා නම්. ඒ වගේම මම අහනවා තව එක කාරණාවක්. ඔබතුමා, මම මීට කලිනුත් මේ ගැන විමසීමක් කරා. අපේ ප්‍රදේශයට බලපාන ඉවොන් ලංකා මූල්‍ය සමාගම ඊයේ දිනෙත් මේක පාර්ලිමේන්තුවේදී මතුවන නිසා ඔබතුමා මට අලුත්ම තත්ත්ව පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් වැදගත් වෙනවා. මොකද මේකේ රණවිරුවන්, ඒ කියන්නේ හමුදාවේ නිලධාරීන් 9000ක් මුදල් තැන්පත් කර දෙනවා කෝටි 900ක්. එතකොට මේ සම්බන්ධයෙන් මම දැක්කා මේ ළඟදිත් එයාගේ මහ බැංකුව ළඟට ඇවිල්ලා උද්ඝෝෂණයක් කරා රණවිරුව සම්බන්ධයෙන්. අපි එයාලගේ මේ ලැබුණු විස්රාම යන වෙලාවේ ලැබුණු මුදල් තමයි මේ තැන්පත් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා කටයුතු කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා මතු කරපු පළවෙනි يعني අතුරු ප්‍රශ්න වලින් මේ දෙවෙනි අතුරු ප්‍රශ්න කොටස් දෙකකින් තමයි මතු කරේ. ඔබතුමාගේ මං හිතන්නේ මූලික අවධානය තියෙන්නේ නැත්තේ මීට පෙර ඔබතුමත් ප්‍රශ්නයක් මතු කරා මේ ඉවොන් ලංකා ආයතනය සම්බන්ධයෙන්. මම ඒ අවස්ථාවේදී මීට මාසයකට කලින් ප්‍රකාශ කරා මේ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගිහිලා තියෙනවා. එතකොට අපිට සිදු වෙනවා ඒ අධිකරණමය ක්‍රියාමාර්ගයෙන් ලැබෙන විසඳුම අනුව ඒ අවශ්‍ය කටයුතු කරන්න. ඒ වගේම ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා මෙතනදී මේක අපේ මේ විශ්‍රාමික රණවිරුවන්ට පමණක් ලඝු කරන්න එපා. මට තේරුනේ ඔබතුමා කියපු කාරණාව තුළ ඔබතුමාලට ගිලිහිලා ගියපු ඡන්ද පදනමක් වෙනුවෙන් ඔබතුමා මේ රණවිරුවන් කියන කාරණේ පාවිච්චි කරනවා කියලා. ඒ හින්දා අපිට තියෙන වගකීම තමයි මේ අපි කිව්වා ඒක නීත්‍යානුකූල නොවන මූල්‍ය ආයතනයක්. ඒ ආයතනය විසින් ගනුදෙනු රාශියක් සිදු කළා තියෙනවා. ඔය කිව්වා වගේ 10000කට ආසන්න ගනුදෙනුකරුවන් තැන්පත් කරුවන් හැටියට ඉන්නවා. අපි ඔවුන්ගේ දීපල ඒ ආයතනයේ දීපල සියල්ල මේ වෙනකොටම භාවිතා කරන්න බැරි ආකාරයට ෆ්‍රීස් කරලා තියෙනවා. අධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව අපි කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. ඒ හින්දා ඊළඟ කාරණේ ඔබතුමා මතු කරා මේ පොලී අනුපාත සම්බන්ධයෙන්. ගරු මන්ත්‍රීතුමා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ තිබිච්ච 112ට තිබ්බ පොලී අනුපාතිකයන් මේ රටේ සිදුවෙච්ච මහ බැංකු බැඳුම් කර වංචාවත් එක්කලා ඔබතුමාලට ආර්ථිකයට ඇතිවෙච්ච දැඩි පීඩනය තුළ 124 දක්වා වැඩි වුණා. හැබැයි නැවත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවක් ඇවිල්ලා තමයි 124ක තිබ්බ පොලී
අනුපාතය.
ඒ හින්දා ඔබතුමා අදමතු කරන ප්‍රශ්නය තුළම අපි විසඳුමක් ආණ්ඩුවක් හැටියට ලබා දීලා තියෙනවා. ඒ හින්දා ණය සහනය ලබා දෙනවා වගේම කොවිඩ් තත්ත්වය නිසා අපහසුතාවයකට පත් වෙච්ච ජනතාව නගා සිටීමට අපි රජය
කටයුතු කරනවා. විනාඩි 10ක් ගත්ත ඔබතුමා ප්‍රශ්නෙට. කුමාරසිරි මැතිතුමා. රත්නසේකර මැතිතුමා
කැමින්නේ සර් දෙවන වටේ
හතරවන ප්‍රශ්නය කුමාරසිරි මැතිතුමා කවුරු අහන්න හරි සෞඛ්‍ය මැතිතුමාගේ උත්තරේ
ගරු කථානායකතුමනි සභාගත කරනවා
රත්නසේකර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ අංක පහ
සති දෙක කාලයක් ඉල්ලසන ගරු කථානායකතුමනි
රයිට් බොහොම ඉස්සර දැන් සභානායකතුමා ඉල්ලවන්නේ කාලයක්
ගරු කථානායකතුමනි දේශ සීමා රහිත අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව මියගිය පකිස්තානයේ කර්මාන්ත ශාලාවක කළමනාකරු වූ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපාධිධර ප්‍රියන්ත කුමාර දේවඩන මැතිතුමාගේ මරණය පිළිබඳ රජය තම සංවේගය පළ කරන්නේ ඉතාම අමානුෂික පිළි ලොවක් මවිත කරන ආකාරයෙන්ද සිදු වූ ක්‍රියාවේ තවදුරටත් හෙලා දකිමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කොට යුක්තිය ඉටු කිරීමට දැන්ටමත් මැදිහත් වී ක්‍රියා කිරීම පිළිබඳ අපි අගය කරන බව විශේෂයෙන් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ.
සෝමිසුදීඔව් කිරියලමෙතුමා.
ගරු කථානායකතුමනි ඊයේ සාස්වරුවේ ඇතිවෙච්ච සිද්ධීන් ගැන විපක්ෂයේ බලවත් අප්‍රසාදය පළ කරනවා. ඔබතුමා දන්නවා අපි වෙලා වෙන්කර ගන්න පක්ෂ නායක රැස්වීමේ 60:40. එතකොට ඊයේ මනුෂ්‍ය රාජකාරී මැතිතුමා කතා කරනකොට 5ට එතුමා විනාඩි 13යි කතා කරලා තිබ්බේ. මම ඔබතුමාගේ ඉල්ලීමක් කෙරුවා. ඔබතුමා පාර්ලිමේන්තුව දික් කරන්නේ යන නිසා 5න් පස්සේ අරන් ගන්න නිසා මං කිව්වා ඔහුට නැති වෙච්ච විනාඩි 5 ඔහුට ලබා දෙන්න කියලා. ඔබතුමා පාර්ලිමේන්තුව දික් කරුවා. නමුත් ඒ විනාඩි 5 එතුමාට ලබා දුන්නේ නැහැ. මොකද මම ඔබතුමාට කියන්න ඕන ඔබතුමා මේ ආණ්ඩු පක්ෂයේ කතානායක නෙවෙයි. මුළු පාර්ලිමේන්තුවේම කතානායක. එතකොට මං ඔබතුමා විනාඩි 5 ලබා දුන්නේ නැති නිසා තමයි පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය හටගත්තේ. ඒ සියල්ලටම වඩා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මේ පැත්තට ඇවිල්ලා අපේ මන්ත්‍රීවරුන්ට ගහන්න ගිහිල්ලා තල්ලු කළා. ඔබතුමාට මේක පාලනය කරන්න බැරිද? මොකද ඔබතුමා මම දන්නවා ඔබතුමා විනාඩි 5 දෙන්න කැමැත්තෙන් හිටියේ. ආණ්ඩුවේ කට්ටිය ඇවිල්ලා කිව්වා දෙන්න එපා කියලා. දෙන්න එපා කිව්වා.
නෑ ඒක සම්පූර්ණ වැරදි.
ඔබතුමාගේ බලපෑමට යට වුණා. ඔබතුමාට උවමනාවක් තිබ්බද දෙන්න?
ඔබතුමා මට අවස්ථාව දෙන්න පැහැදිලි කරන්න.
නෑ එතකොට මේ විදියට පාර්ලිමේන්තුව පවත්වාගෙන යනවනම් දැනටමත් මේ පාර්ලිමේන්තුව ගැන විශාල කලකිරීමක් තියෙන්නේ අපේ රටේ ජනතාව. ඉතින් ඔබතුමා මේක පාලනය කර අපි හිටියේ මේ පැත්තේ. අපි ඕ පැත්තට ආවේ නෑ. එහෙන් කණ්ඩායම පැත්ත මෙහාට ඇවිල්ලා අපේ
අපි විරුද්ධ පක්ෂයේ සංවිධායකතුමා කියන කතාව දැන් ඇහුවා. එතුමාගේ ඇස් පෙනෙනවා නම් එතුමාට මතකය හොඳ නම් ගරු කථානායකතුමා වෙස දිව්වේ පළමුකොට කවුද කියන ටික පළවෙනියෙන් සමු මතක තියාගන්න. පළවෙනියෙන් සමු මතක තියාගන්න. අපේ යුතුකම පාර්ලිමේන්තු කටයුතු කරගෙන යාමට ඔබතුමාට සහයෝගය දීමයි. අපේ යුතුකම ඔබතුමාට පාර්ලිමේන්තු කටයුතු කරගෙන යාමට සහයෝගය දීමයි. ඒ ක්‍රියාව නවත්වා ගන්න බැරි මේ සංවිධායකතුමා. මන්ත්‍රීවරු මන්ත්‍රීතුමාලා කතානායකතුමාට එල්ල වෙන යම් යම් භයානක තර්ජනයන් සඳහා තමයි ඔතන්ට ආවේ. හෙලා දකින්නට ඕනේ ඔබේ මන්ත්‍රීතුමා ඔබේ පැත්තෙන් එතනට ගමන් කිරීම. පළවෙනියෙන් හෙලා දකින්න ලැජ්ජ නැතුව කතා කරන ස්පේන් නැතුව වගේ අපි එකම වෙච්ච කරුණු මත විවාදය ගෙනාවා. විවාදය අවසන් කිරීමට සභාවේ අවසරය අරගෙන විවාදය අවසන් කරන්නට ගියා. ඊයේ ඔබට විරුද්ධව පැමිණිල්ලක් කරා ගජන් පොන්නම්බලන් මන්ත්‍රීතුමා. ඔබට බාර දුන්නු ලිපිය ඔබ පාර්ලිමේන්තු කතානායකතුමාට බාර නොදීම ගැන එය පරීක්ෂණයකට ලක් කළ යුතුයි. ඇයි සංවිධායකතුමා විරුද්ධ පක්ෂයේ ඉල්ලීමකට කටයුතු නොකරන්න කියලා?
ඔව් ලක්ෂ්මන් කේරළ මැතිතුමා,
මෙතුමාගේ කතාව කොහෙද යන්නේ? මල්ලේපොල් වගේ අපි ගජන් පොඩ්ඩම්මල ගැන කතා කරුවේ නැහැ. අනිත් එක අපේ මන්ත්රීවරු අපේ ධම්මික දසදායක මැතිතුමාගේ මේසගාඩියේ විනාඩි පහ ඉල්ලන්න. එහෙම තමයි මෙයාට ආවේ. තල්ලු කළා. මේ කොහෙද යන්නේ මල්ලේපොල්?
කරුණාකරලා ඔබතුමාලා ඔය ප්‍රශ්නේ නම් කතා කරන්නේ අපි ඒකට උත්තර දෙන්නේ. ඔව් මද්දුම් බණ්ඩාර මැතිතුමා.
ඔව් මම හිතන්නේ මනුෂ්‍ය නානායකාර මැතිතුමා එතුමාට වෙච්ච අසාධාරණේ කියන්නේ ඔබතුමා ළඟට ගියා. ඔබතුමා ළඟට ගියපු වෙලාවේ තමයි එහා පැත්තේ ඉඳලා මේ මිරිස් කුඩු කල්ලිය නැවත ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. මෙහාට ඇවිල්ලා ගහන්න පටන් ගත්තා.
එකම ප්‍රශ්නේනේ මේ අහන්නේ.
සංවිධායකතුමා තමයි
මේක
එච්චර හොඳ වෙලා නැහැ.
ප්‍රශ්නේනේ කතා කරන්නේ. කරුණාකරලා ඔබතුමාලා සියලු දෙනාම ඉන්නේ ඒකට. දැන් ඔබතුමාලා සියලු දෙනාම ඉල්ලනවා. ඔව් අලෝ අතුල මන්තුමා මොකද කියන්නේ?
ගරු කතානායකතුමනි ඒක මෙහෙටයි.
අතු එතුමා
අර කතානායකතුමනි කතා කරන්නේ.
ඒ එතුමා ඔයගා පැත්තේ තියෙන මයික් එක.
ගරු කතානායකතුමනි ඔව් එතුමාට දෙන්න. එතුමාට විර කරන් දෙන්න.
මද්දු බණ්ඩාර
ගිය සතියේ රෝහිණී මන්ත්‍රීතුමියට අපහාස කරා කාන්තාවකට.
ඒ ගැන
ක්‍රියා මාර්ගයක් ගත්තේ
නැහැ. කතා කරන්න
කියනවා කරුණාකරලා.
ප්‍රශ්නේ ඉවරයි.
පාර්ලිමේන්තුව මෙහෙම ගියොත් මේක රස්සියා
කාර්යය
ගණන්ක.
හරි. ඔව් වලවතුල මන්තුමා.
අර කතානායකතුමනි. දැන් දෙන්නකෝ. ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි ඔබතුමාට මම හිතන්නේ ඉතාමත් මේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. මම හිතන්නේ මම දිනේෂ් ගුණරත්න මැතිතුමා ගැන කනගාටු වෙනවා. එතුමා මේ මෙහෙම තත්ත්වයක් ගැන නෙමෙයි අපි කතා කරන්න ඕනේ. අපි පාර්ලිමේන්තුවේ 225 විපා කියලා සමාජයේ ප්‍රශ්න ගණනාවක් තියෙන වෙලාවක ඊයේ දිනේ ඉතාමත් අශෝභන සිද්ධියක් සිදු වුණේ. ඉතින් ඒක සම්බන්ධව ඔබතුමා අපක්ෂපාතීව කටයුතු කරන්න. මොකද මනුෂ්‍ය නානායක මන්ත්‍රීතුමාගේ ඔබතුමාගේ ඉල්ලීමක් කරන්න මේ චාර්ජර් එක කරන්නේ නෙමෙයි. ඉතින් අපි කඩකාටු වෙනවා ආණ්ඩුපක්ෂයේ සංවිධායක ජෝස්ටන් මහත්තයා හැසිරුණු ආකාරය ගැන. අපේ ඉතිහාසයේ තියෙනවා මේ පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහලා. ඉතින් ඒ තත්ත්වය අධිකරණය දෙන්න එපා.
ඉතිහාසයේනේ දැන් ඒක වැඩක් නැහැ. දැන් මේ කතා කරන්නේ ඔව්
try rise to a point of order.
ඔව්
මං කැමති යලි සීපත් කරන්න කතානායක නියෝගය පිළිපදින්න නැත්නම් කටයුතු කරන ක්‍රමයක් තන ඒකට ඇතිවන ප්‍රතිඵලයක් භුක්ති විඳින්න ඕනේ. එතුමාලා ඔබ ආණ්ඩුව අපේ පැත්ත නෑ ඔබ පැත්ත නෑ දෙකම
ස්වාමිසුති
දැන් මතක් කරානේ අපේ මන්ත්‍රීතුමාට විරුද්ධව ප්‍රකාශ කරා ගරු කතානායකතුමා අපේ මන්ත්‍රීතුමාට විරුද්ධව අර මන්ත්‍රීතුමියගේ කාරණා අපි ලෑස්ති බාර ගන්න ඔබත් ලෑස්ති වෙනුනේ වැරද්ද වැරද්ද කියලා පිළිගන්න එහෙම නැතු එතන ඉඳන් එතනට දුන්න අයිතියක් නෑ කිසිම මන්ත්‍රීවරෙක්
ඔව් අර කතානායකතුමනි ඊයේ දිනේදී වෙලාව සම්බන්ධ අර්බුදයක් ඇති වුණා වෙලාව සම්බන්ධ අර්බුදය ඇති වෙලා මට මේක ඉවර කරන්න දෙන්න ගරු කතානායකතුමනි වෙලාව සම්බන්ධ අර්බුදය ඇති වුණාම ඔබතුමා පහෙන් පස්සේ වෙනත් දිනවලදී අධ්‍යාපනයේ දවසේදී ඒ දිනවලදී ලබා දුන්නු ආකාරයටම ලබා දෙන ලෙස අපේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඉල්ලීමක් කරා ඔබතුමා ඒකට ගරු කරලා ඔබතුමා ඒ ඉල්ලීම ලබා දුන්නා අපි ඒකට ගරු කරනවා පළවෙනියෙන්ම ඔබතුමා ඒ ඉල්ලීම ලබා දුන්නාට පස්සේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කිව්වා අපි ඒකට විරුද්ධයි කියලා ඒ වෙලාවේදී ඔබතුමා මගේ කතාව නතර කළා ඒ වෙලාවේදී කතාව නතර කරයින් පස්සේ මම ඔබතුමා ළඟට ආවා ඔබතුමා ගාව හිටපු නියෝජ්‍ය කොමසාරිස්තුමියත් එක්ක ආවා ඔව් ඇවිල්ලා මම ඇහුවේ මම ඔබතුමාම අහන ප්‍රශ්නේ තමයි මම ඔබතුමාට තර්ජනයක් කළාද මම ඔබතුමාට තර්ජනයක් කළේ නැහැ මම ඔබතුමාගෙන් ඇහුවා ඒ අහනකොට ඔබතුමාගේ පිටි පුටුව පිටිපස්සෙන් ඇවිල්ලා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියන්න තියෙන කුණුහරුප ගොඩක් පාවිච්චි කරලා මගේ භාෂාවෙන් මම මෙතන එක කියන්න කැමති නෑ වචන ගොඩක් කතා කරලා මට බැන්නා බැන්නා විතරක් නෙවෙයි කාංචන විජේසේකර මන්ත්‍රීවරයා ඇවිල්ලා මාව තල්ලු කරා අපේ මේ මේ හර්ෂ මේ ආචාර්ය මේ හර්ෂද සිල්වා මැතිතුමත් මේ වේත්‍රධාරී කණ්ඩායමේ නිලධාරියෙකුත් නොහිටින්න මම බිම ඇදගෙන වැටෙනවා එතකොට මට කතානායකවරයා හම්බු වෙලා මගේ මේ මට වෙච්ච අසාධාරණේ කියන්න ඉඩක් හදනකොට කුණුහරුපෙන් බණින විපක්ෂයේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයෙක් නම් ඉන්නේ මොකක්ද මේකේ තියෙන
යථාර්ථය ඔව් ජය මහාමන්ත්‍රීතුමා
ඔබ අර කතානායකතුමනි ඔබතුමා 2020 දී අපිට මතකයි බොහොම සාධාරණව සභාව පහෙන් පස්සේ කල්තියදි කල්තියන්නේ සභාවේ වැඩ කටයුතු අවසන් වෙන තෙක් කියලා. ඒකෙන් අදහස් කරන්නේ ඒ වෙනුවට කතා කරන හිටපු අයට මම මතකයි 2020 මම විනාඩි 38ක් කතා කරා. ඒ විදිහටම ඔබතුමා කල්ති හැබැයි ඔබතුමා මේක සත්භාවයෙන් කරත් ඔබතුමාට ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකතුමා ඉල්ලා සිටියා තර්ජනය කරා මේක නවත්තන්න කියලා මේ කතාව නවත්තන්න කියලා ඒ නිසා කතාව නවතුලා කතාව නවතුලා අපි වෙන දෙයක් ඉල්ලන්නේ ඔබතුමාගෙන් ඉල්ලන්නේ ඊයේ මෙතෙන්ට ඇවිල්ලා මේ විපක්ෂයට ඇවිල්ලා මෙතුමාට පහර දෙන්න කටයුතු කරපු අය සම්බන්ධව ඔබතුමා තීන්දුවක් ගන්න ඔබතුමාගේ පුටුව හරහා පුටුව උඩින් බැනලා විපක්ෂයේ පැත්තට ආපු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා සම්බන්ධව අපේ කලකිරීමක්
ඇති ඔව් සංවිධායකතුමා
ගරු කතානායකතුමනි මගේ නම ජේ.සී. මන්ත්‍රීතුමාත් සංවිධායක කියලා අපේ අනුශාසනානායකර මන්ත්‍රීතුමාත් ප්‍රකාශ කෙරුවා ඊයේ ඇතිවෙච්ච සිද්ධිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මේ වීඩියෝස් වල ඇති මම මතක් කරනවා ඊයේ ඇතිවෙච්ච සිද්ධියෙන් අනුශාසනානායකර මන්ත්‍රීතුමා තමන් ඔබතුමා ගාවට ආවදුවගෙන මමත් මෙහි බලන්න හිටියේ ඉතින් අපේ යුතුකම ඔබතුමාව ආරක්ෂා කිරීම. එහෙම මේ අහගන්න අහගන්න. මං කිව්වෙන් පස්සේ කියන්න. අහගන්න.
ඉස්සත් වෙන්න කොමෙන්ට්
කරා. ප්‍රධානායකතුමනි. අහගෙන ඉන්න කොන්ද බන තියාගන්න. අහගෙන ඉන්න. ඕගොල්ලෝ කියනවා අහගෙන හිටියනේ අපිත්. තමුන්නාසයා කියනවා අහගෙන හිටියා අපිත්. අපි කියන දේත් අහගන්න පුළුවන් හයියල් හදාගන්න. ගරු ප්‍රධානායකතුමනි. එතුමාට වෙලාව හම්බුනේ නැත්තම් එතුමා අහගන්නෝ අයියෝ අහගන්න කොන්දක් තියාගන්න ඔව් 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 අපි කියන්නම් ඕන්න ගරු කතානායකතුමනි ඒ නිසා පාර්ලිමේන්තුවේ മന്ത്രി කෙනෙක්ට කිසිම අයිතියක් නැහැ ඔබතුමා ගාවට එලා තර්ජන කරන වෙලාගෙන අහන්න ඒ වගේම එහෙම මේගොල්ලෝ හිතාන ඉන්නේ මේගොල්ලන්ගේ ආණ්ඩුවක් තියෙන්නේ කියලා ඔබතුමා ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී කතානායකවරෙක් කරූ ජයසූරිය වගේ නෙමෙයි කරූ හැසිරෙච්ච ආකාරය අපිට මතකයි මේක පොයින්ට් ඔෆ් ඕඩර් එකක්වත් විපක්ෂයේ ඉඳ දුන්නේ නේද එදා ඔබතුමා අද රනිල් වික්‍රමසිංහ මහත්තයාව අමතන්නේ හිටපු අගමැතිතුමා කියලා හැබැයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වේ മന്ത്രി මහින්ද රාජපක්ෂ කියලා ඒව අමතක වෙන්නේ නැහැ අපිට එයින කරූ කතානායකතුමනි ඔබතුමාව රකින්න අපි මම ආවේ කිසිසේත්ම ඔබතුමාට අතක් තියන්න මේ විපක්ෂයට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි මතක් කරනවා. ඒක මතක් කරනවා. දැන් මේගොල්ලෝ දැන් මේගොල්ලෝ නිකන් තොත්ත බබාලා වගේ හැසිරෙන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා. ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමාට තර්ජනය කරපු මනුෂ්‍ය නානක් අරගෙන පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලීමක්
කරනවා. ලංසා මැතිතුමා.
අර කතානායකතුමනි, ඉතාමත් පැහැදිලිව මේ පාර්ලිමේන්තු සභාව ගත්තම ඔබතුමා තරම් ප්‍රජාතන්ත්‍රවාදීව විපක්ෂයට අවස්ථාව දුන්නු කතානායකතුමෙක් නැහැ කියන එක මට ඉස්සෙල්ලාම කියන. අද දවසේ ගත්තත් න්‍යාය පත්‍රය අනුව, අද දවසේ ගත්තත් කරුණු පහෙන් කරුණු තුනක් ප්‍රශ්න අහන්න තමුන් වහන්සේලාට දීලා තියෙන්නේ. සභාවක වැඩ කරන හැටි අපි සියලු දෙනා දන්නවා. විශේෂයෙන් අවුරුදු ගණනා කිරපු කිරැල්ල ඇමතුමත් දන්නවා, රංජිත් බන්දු බණ්ඩාර ඇමතුමත් දන්නවා. න්‍යාය පත්‍රයක් තියෙනවා, න්‍යාය පත්‍රය අනුව වැඩ කරන්න ඕනේ. ඊයේ වෙලාව ගත්තේ සාමාන්‍යයෙන් අපි සියලු දෙනාගේ කතා කරන් යද්දී වෙලාව අඩු වෙනවා අවසාන වෙද්දී. හැබැයි වෙලාව වැඩි කරන්නේ
මේ කාරණේට
අවසානයට
ඇමතුමා හරි මේ කාරණේ විනාඩි 6ක් ගියා. ඔව් ගෑන්ත කියන්න කරුණාකර මෙතුමා. හරි ඉක්මනට කියන්න මට පැහැදිලි කරන්න ඕක.
ගරු කතානායකතුමනි, ඊයේ මෙතන වෙච්ච සිද්ධිය අපි හොඳට බලන් හිටියා. ඔබතුමාත් එක්ක කතා කරන්න මේ පැත්තට ආවේ කවුද, ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට ආවේ කවුද ඔක්කොම අපි බැලුවා. දැන් කියනවා ඔබතුමාට තර්ජනය කරා කියලා. කරුණාකරලා ඔබතුමා අපට පැහැදිලි කරන්න, ඔබතුමාට තර්ජනය කරා නම් කවුද තර්ජනය කරේ කියලා.
ඔව්
වෙන කාරණයක් සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි, මම මේ කාරණේ සම්බන්ධව නෙමෙයි, විශේෂයෙන්ම ඔබතුමාගෙත් අපේ රජයේ අවධානය යොමු කරන්න කැමතියි. මම ස්තුතිවන්ත වෙනවා අපේ ගරු සභානායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ පිළිබඳව ප්‍රකාශ කළා. ඊයේ දවසේ ඉතාම ශෝචනීය සිද්ධියක් සිදු වුණා. මම මේකේ බරපතලකම කියන්න ගරු කතානායකතුමනි අපි ඉක්මන් වෙන්න ඕනේ. මේකට හේතුව තමයි දැන් ප්‍රියන්ත කුමාර සහෝදරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධියක් අරගෙන ඉතාම දුප්පත් ආර්ථික අපහසුතා තියෙන පවුලක බොහොම අමාරුවෙන් ඉදිරියට ගිහිල්ලා සාමාන්‍ය අධිකාරීවරයෙක් හැටියට ඔහු සේවය කරේ. විශේෂයෙන්ම පාකිස්තානයේ සියෝල් කෝට්ටේ තියෙන ඒ කර්මාන්තශාලාවේ. ඉතින් ඒ රාජ්කෝ කියන කර්මාන්ත සමූහයේ එතුමා ඒ විශාල තනතුරක් දරපු කෙනෙක්. හැබැයි ඊයේ දවසේ ඒ තුමාට විශාල පිරිසක්, මේ 5-6 දෙනෙක් නෙමෙයි, අති දැවැන්ත පිරිසක් එකතු වෙලා අමානුෂික විදියට පහර දීලා මහපාරේ පුළුස්සලා දැම්මා. ඒ මේක සම්පූර්ණ අන්තවාදී ආගමික පදනමක් තුල කරපු දෙයක්. ඒ ආගමකට සම්බන්ධ පෝස්ටරයක් ඉවත් කරා කියන චෝදනාවට එහෙම නැත්තම් ඒකට තමයි ඔහු අමානුෂික විදියට ඝාතනය කරේ. දැන් මේ වෙනකොට ඊයේ මාධ්‍ය වාර්තා කරා, විශේෂයෙන්ම පකිස්තානයේ තියෙන අපේ කොමසාරිස් කාර්යාලයේ ඒ සම්බන්ධව මැදිහත් වීම මදි. දැන් අපේ විශාල තව ශ්‍රී ලාංකික පිරිසක් පකිස්තානයේ සේවය කරමින් ඉන්නවා ගරු කතානායකතුමනි. අද මේ වෙනකොට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ තමයි පකිස්තානයේ අග්‍රාමාත්‍යතුමා ශෝකය ප්‍රකාශ කළා, කනගාටුව ප්‍රකාශ කළා. නමුත් ඒ අන්තවාදී කොටස් වල විශාල පීඩනයකට අපේ ශ්‍රී ලාංකික පිරිසක් ලක් වෙලා ඉන්නවා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාත් විදේශගත වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා රජයේ අවධානය යොමු කරලා විශේෂයෙන්ම කම්කරු අමාත්‍යංශයත්, ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යංශයත්, ඒ වගේම විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය, ඒ අදාළ අමාත්‍යංශ ඇතුළු සියලු දෙනා මැදිහත් වෙලා ශ්‍රී ලාංකිකයන් හැටියට පකිස්තානයේ මේ වෙනකොට සේවය කරමින් ඉන්න අය. ඒ අන්තවාදීන්ගෙන් සිදුවෙන හානි අවම කර ගැනීම සඳහා විශේෂ මැදිහත් වීමක් කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා
සිටිනවා. මතක් කර මේක ඔව් බඳුරු ගුණදෙන මතුම.
ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරන්ටයි මේ අවස්ථාව ගන්නේ. මේ උත්තරීතර සභාවට සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ජාතික වශයෙන් වැදගත්කමක් උසුලන ප්‍රශ්නය පිළිබඳ අවධානය යොමු කළා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධ්‍යායක වන ප්‍රියන්ත කුමාර දියවඩන නැමැති ඒ කලමනාකාරතුමා දේශ සීමා රහිත අන්තවාදීන් විසින් ඉතාම අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් රටක් වශයෙන් අපි ඒ ඝාතනය හෙළා දකිනවා. ඒ වගේම පකිස්තානයේ ගරු අග්‍රාමාත්‍ය ඊබ්‍රාම් ඛාන් මැතිතුමා මේ කාල පරිච්ඡේදය තුලදී දිවයිනට පැමිණලා ලංකාව සමග වඩා කිට්ටු සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම සඳහා විශේෂ උත්සාහයක් දැරුවා. විශේෂයෙන් ගාන්ධාරය පදනම් කරගෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා පකිස්තානයට ගෙන ගොස් ඒ සඳහා විශාල වැඩ කොටසක්
ඉෂ්ට කළා. ඒ වගේම 2005 ඉඳ පකිස්තානයේ සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අපිට තියෙනවා. එය සංශෝධනය කරමින් කරගෙන යන මේ දෙරාජ්‍ය අතර මිත්‍රත්වයටත් බාධාවක් වෙන ආකාරයෙන් මේ අන්තවාදී ක්‍රියා ඇතිවීම සම්බන්ධයෙන් ඔබතුමා පකිස්තානයේ ගරු කතානායකතුමා සමග සාකච්ඡා කළා. පකිස්තාන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරලා මේ අපරාධය කළා ඇයට සාධාරණ ඉෂ්ට කරන්ටත් පකිස්තානයේ වෙසෙන අනිකු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහාත් ඔවුන්ට බියෙන් හා සැකෙන් තොරව ඒ රටවල සේවය කරන්නටත් අවස්ථාව ලබා දෙන්නට කතානායකතුමා ලෙස මැදිහත් වෙන්න කියලා මම ඉල්ලා සිටින්න කැමැතියි.
අපි ප්‍රධාන වැඩ කටයුතුයන් ඊයේ සිද්ධිය සම්බන්ධයෙන් අපි පක්ෂ නායක රැස්වීමේදී කතා කරලා අවසාන තීරණයක් ගන්න. ඔව් මද්දුම් බණ්ඩාර මහත්මයා.
ප්‍රියන්ත කුමාර මහත්මයාගේ අමානුෂික මරණය සම්බන්ධව විපක්ෂයේත් අපේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මම දැක්කා ප්‍රවෘත්තිවල මේ සම්බන්ධව පකිස්තානයේ තානාපති කාර්යාලයෙන් අහලා තියෙනවා. ඒගොල්ලෝ මොනවද දැනුම් දීලා තියෙන්නේ? මේ ගැන අපිට තවම පැමිණිල්ල ලැබිලා නැහැ. මම තානාපති කාර්යාලය දැනගන්න ඕන මේ වගේ සිද්ධියක් වුණාම මැදිහත් වෙලා කටයුතු කරන්න. ඔව් මම හිතන්නේ ඉම්රාන් කාම් අගමැතිතුමා හොඳ ප්‍රකාශයක් කරලා තිබ්බා. අපි මේ සම්බන්ධව තමයි ස්තුතිවන්ත වෙනවා. නමුත් මේ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් කළා. මේ දේවල් ඇති නොවෙන්න කටයුතු කරන්න ඕන. ඒ වගේම අපේ රටෙත් මේ සම්බන්ධව ප්‍රශ්න ඇති නොවෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා රජේ.
ඔව් ඉක්මන් කරන්න මේ
මන්ත්‍රී ගරු කතානායකතුමනි, මේ ඔබතුමාගේ අවධානයට මේ යොමු කරන්න විශේෂයෙන්ම ගෞල් කතානායකතුමනි, දැන් ඔබතුමා දැන් දවස් 3කට කලින් අර ගෑස් සම්බන්ධ උපදේශකාරක සභාවත් රැස් කරලා උපදෙස් දුන්නා. දැන් අද වෙනකොට දවස් 3ක් වෙනා වාර්තාව සභාගත කරනවා කියලා කිව්වා පාර්ලිමේන්තුවට. තාම වාර්තාව සභාගත කරෙත් නැහැ. ඔබතුමා දන්නවා අද වෙනකොට ගෑස් සමාගම් ගෑස් නිකුත් කරන එක නවත්තලා තිබුණා. ඒ නවත්තලා තිබුණාට ඒ නිකුත් කරපු ගෑස් සිලින්ඩර් තාම මිනිසුන්ගේ ගෙවල් වල තිබෙනවා. ඉතින් විශාල අවධානයක් තිබෙනවා. ඉතින් මේ පිළිබඳව තවම ඇමතිතුමාත් ඉන්නවා, ඊළඟට රාජ්‍ය අමාත්‍යතුමා ඊයේත් ඇවිල්ලා ගියා. තවම ජනතාවට මේ පිළිබඳව නිල වශයෙන් කියන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක ඔබතුමාට මම අවධානය යොමු කරන මේ පිළිබඳව වහාම ඒ වාර්තා සභාගත කරලා ජනතාවට යම් පණිවිඩයක් ලබා දෙන්න කියලා.
බොහොම ස්තුතියි අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වූ ඔබතුමාගේ නියමිත පරිදි විශේෂ කාරක සභාවේ වාර්තාව කාරක සභාව විසින් සකස් කළ ඉවෙල්ල දෙන්න ඕනේ. ඒ ලැබුණ වහාම අපි ඉදිරිපත් කරන්න කැමතියි. ඒ අතරතුර අපි මේ පිළිබඳ විශේෂඥතාවයක් තියන අය නොවෙයි. අපි දේශපාලන අයට විවිධ සිතුම් පැතුම් තිබුණත් එයා සම්බන්ධිතව විශේෂඥ ඥානයක් තිබෙන ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විද්වත් කමිටුවක් අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරලා තියෙනවා. මේ සිද්ධියට හේතු හොයා බලලා ඒ සඳහා විසඳුම් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන්න කියන. ඒක නිසා එතෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පාරිභෝගික ආරක්ෂණ හා සම්පකාර විෂය භාර අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා දිනපතා රැස් වෙලා ඒ සියලු කරුණු මේ සභාවට වාර්තා කළා. ඒ නිසා ඒ හා සම්බන්ධව ජනාධිපතිතුමාගේ මේ විශේෂඥ කමිටුවේ වාර්තාව ලැබුණ වහාම අපි ඒ පිළිබඳ මේ සභාවට ඉදිරිපත් කරනවා. කාරක සභා වාර්තාව ඊට කලින් ඉදිරිපත් කරනවා.
ඔහොම ස්තුති. සර්ජන 50 කෙටුම් පත 20 22 කාරක සභාව. ඔව් ජය මහමන්තුමා ඉක්ම කියන්න.
ගරු කතානායකතුමෝ, දැන් ඔබතුමාගේ ඊයේ සිදුවීම සම්බන්ධ ඔබතුමාගේ මතය පළවුන්නේ නැහැ. ඔබතුමාගේ මතය මොකද්ද? ඒක නිර්දේශ
අහගෙන ඉන්න. ඔබතුමා අහගෙන ඉන්න පක්ෂ නායක රැස්වීමේදී කතා කරලා තීන්දුව ගන්නවා කියලා. හරි බොහොම ස්තුතියි. පළවෙනි උපලේඛනයේ ශීර්ෂාංක 117 මහාමාර්ග අමාත්‍යාංශයේ ශීර්ෂාංක 435 ග්‍රාමීය මාර්ග හා අවශේෂ අත්වල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 114 සහ 306 ප්‍රවාහන අමාත්‍යාංශයේ ශීර්ෂාංක 436 සහ 307 වාහන නියාමනයේ බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි මෝටර රථ කර්මාන්තයේ රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 193 සහ 221 කම්කරු අමාත්‍යාංශයේ සහ ශීර්ෂාංක 412 විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංග කරන රාජ්‍ය අමාත්‍යාංශයේ සලකා බැලීම පූර්වභාග 10 සිට අපරභාග 12:30 දක්වා සහ අපරභාග 1 සිට අපරභාග 5 දක්වා තපාහැරීමේ යෝජනාව කබීර් හාෂිම්
මහත්මයා. ගරු කථානායකතුමනි, 2021 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින
2021 දොළොස්වැනි මාස 4 වෙනිදා සෙනසුරාදා විවාදයට ගැනෙන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 117, 435, 114, 306, 436, 307, 193, 221 සහ 412 දරන වැය ශීර්ෂයන්ගෙන් සම්ප්‍රදාන අනුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලදාන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි, ඇමතිතුමා මෙතන නොහිටියත් මං හිතන්නේ රාජ්‍ය ඇමතිතුමා ඉන්න නිසා විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම මම කියන්න කැමති මහමාර්ග අමාත්‍යාංශයේ විශේෂයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය වැඩ කරන ඉංජිනේරු මහත්වරු ලොකු සම්පතක්. මොකද ඒගොල්ලෝ පෞද්ගලික අංශයට ගිහිලා වැඩ නොකර රජයේ සේවයේ අඩු වැටුපකට වැඩ කරන පිරිසක් කැපවීමකින් කරන සේවය සහ එයාලගේ දැනුම ඉතා වැදගත්. එනිසා ඒගොල්ලෝ ආරක්ෂා කරගන්න එක ඉතා අවශ්‍යයි. ඒ වගේම අමාත්‍යාංශය තුළම දක්ෂ නිලධාරීන්ලා ඉන්නවා. ඒ අමාත්‍යාංශේ කාලයක් වැඩ කරපු ඒ ශේෂය හොඳම දන්න අය. මේ වෙනකොට අපට පැමිණිලි කීපයක් ලැබෙනවා විවිධ පැතිවලින් මේ අමාත්‍යාංශය තුළ මේ නිලධාරීන්ලට, ඉංජිනේරු මහත්වරුන්ට වගේම අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරීන්ලට විශාල බලපෑමක් සිදු වෙනවායි කියලා ඇතැම් අයගෙන්. ඒවා ගොඩක් දුරට අපිටත් නිර්නාමික පෙත්සම් වලින් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මම හුරු නෑ නිර්නාමික පෙත්සම් අරගෙන මඩ ගහන්න. හැබැයි මං කැමති අපි විපක්ෂයක් හැටියට මේ ගැන සැලකිලිමත්ව බලා සිටිනවා. මේ නිලධාරීන්ලට වැඩ කරන්න දෙන්නේ නැත්තම්, මේ ඉංජිනේරු මහත්වරුන්ට බලපෑම් කරනවා නම්, මේ අමාත්‍යාංශයේ නිලධාරීන්ලට වැඩ කරන්න දෙන්නේ නැත්තම් කවුරු හරි කණ්ඩායමක් ඒ ගැන බලන්න ඕන. ඒ නිසා මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා ඇමතිවරයාගෙන් මේක නිවැරදි කරන්න කියලා. අපි විවේචනය කරනා වගේම ප්‍රශංසා කරන්න ඕනේ තැන්වල ප්‍රශංසා කරන්න ඕනේ. මොකද නිමල් ලන්සා රාජ්‍ය ඇමතිතුමා මේ ගැන විශාල උනන්දුවක් දක්වන බවත්, එතුමා නිලධාරීන්ලත් එක්ක සහයෝගිතාවයෙන් වැඩ කරන බවත් ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ වගේම එතුමා ලොකු කැපවීමක් දරනවා කියන එකත් ප්‍රකාශ වෙලා තියෙනවා. අපි ඒක ගැන අපේ සතුට ප්‍රකාශ කරන්න ලැජ්ජා වෙන්නේ නැහැ. හැබැයි ඇමතිතුමා, ඔබතුමාවත් මේකට මැදිහත් වෙලා මේ කරන පැමිණිලිවල මොකක් හරි පදනමක් තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මේ ගැන බලලා ඔබතුමා යම් පියවරක් ගන්න කියලා මං ඉල්ලා සිටිනවා. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම අපට පෞගිය කාලේ නිරන්තරයෙන්ම විවිධ චෝදනා මෙතන ඉදිරිපත් කරා මේ ආණ්ඩුවෙන්. ඒ වගේම මේවා කිසිම පදනමකින් ඇති චෝදනා නෙවෙයි. ඒ නිසා මං ඒවට උත්තර දෙන්න ඕනේ විනාඩියකින් හරි. එක චෝදනාවක් තමයි කඩවට සිට කෙරවල පිටිය පිටටට වටරවුම් පාර හදන අවස්ථාවේදී මන්තිරු 6ක නිර්මාණය කරපු එක මන්තිරු 4කට අඩු කරලා ලොකු මුදල් ගසා කෑමක් කෙරුවයි කියලා. 2004 මන්තිරු 6කට පාදව සහ කොන්ක්‍රීට් රාමුව අනුමත කෙරුවට ඒ මන්තිරු 4කට විතරයි හදන්න කියලා තිබුණේ. මන්තිරු 2ක් අවුරුදු 15කට පසුව වාහන තදබදය වැඩි වුණාම පළල් කරන්නට ඉඩ තියන්න කියලා හදන්න කෙරුවේ. ඒ වගේම OCH 3, එහෙම නැත්නම් පිටටට වටරවුම් පාර 3 කොටසේ ඒක මධ්‍යම අධිවේගි මාර්ගයේ 1 කොටසට සම්බන්ධ වීම සඳහා නියමිත කරලා තිබ්බේ එඳේරමුල්ල හරහා යන්න. හැබැයි එඳේරමුල්ල හරිය ගංවතුරට යට වෙන නිසා, එතන ප්‍රශ්නයක් තියෙන නිසා ඒකට අවශ්‍ය පරිවේශන කටයුතු කරලා ඒක කඩවත සිට මධ්‍යම අධිවේගි මාර්ගයට සම්බන්ධ කිරීමට වෙනස් කරා. මේකෙන්ම මේ වෙනස් වීම හරහා රුපියල් බිලියන 4.8ක අඩුවීමක් සිදු වුණා කියලා වාර්තා වෙලා තියෙනවා. නැත්තම් මිලියන 4800ක් අපි ඒ ගත්ත ක්‍රියාමාර්ගයෙන්. මේක වෙන කවුරුත් නෙවෙයි කියන්නේ වර්තමාන මහමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාම කෝප් එකේ, මේ පාර තිබුණු කෝප් වාර්තාවේ එතුමා 66 පිටුවේ එහෙම අර මිලියන 4800ක් කඩවතට මාරු කිරීමෙන් ඉතුරු වුණා කියන එක එතුමා සනාථ කරනවා. මම මේක සභාගත කරන්න කැමතියි. ඒ වගේම ඒ නිසා මේ චෝදනා කරනකොට හරියට හිතලා තොරතුරු නැතුව අභූත චෝදනා කරන්න එපායි කියලා මං ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ මන්තිරු 6 මන්තිරු 4කට අඩු කිරීම සඳහා යටිතල වියදම් විශාල වශයෙන් අඩු වුණා. ඒ වගේම මේ දැනට ඇමතිතුමා යටතේ වැඩ කරන අධ්‍යක්ෂකවරයෙක් හැටියට, එදා එතුමා ව්‍යාපෘති අධ්‍යක්ෂක හැටියට, එතුමාගේ වාර්තාවේ OCH 3 එක ගැන තියෙන වාර්තාවේ එතුමා සනාථ කරනවා ඒ මන්තිරු 4ට අඩුවීම නිසා ඉතිරිය ඉතුරු වෙච්ච මුදල රුපියල් බිලියන 9.9ක් කියලා නැත්නම් මිලියන 9900ක් 100ට 15ක අඩුවීමක් සිදු වුණ බව මම මේකත් සභාගත කරන මේ OCHT එකේ වාර්තාව එදා හිටපු ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා මේක සනාථ කරලා තියෙන මේ මුදල් ඉතුරු වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ චෝදනාවල කිසිම පදනමක් නැහැ කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. මම මේ සභාවේ හිටපු නැති දවසක මේ චෝදනාව කරලා තිබුණා. එතකොට ඒකට මට උත්තර දෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. එතකොට මේ ඉතුරු මුදල් අපි භාවිතා කරලා තියෙනවා එකක් කඩවත අන්තර් හුවමාරුවක් හදන්න. ලංකාවේ තියෙන විචිත්‍රම අන්තර් හුවමාරුව. ඒක විශාලතම එක. එතන ආදිවේගී මාර්ග කීපයක් එකතු වෙලා ඇතුළත් වෙන පිටත් වෙන මං හිතන්නේ සොෆිස්ටිකේටඩ් ඉන්ටර්චේන්ජ් එකක්. එතකොට දෙක කනුමත ඉදි වෙන පාලම් දිග මීටර් 500කින් වැඩි කරා. ඊළඟට කෙරවල පිටිය දෙසට මීටර් 308ක මාර්ගය දීර්ඝ කරා. ඊළඟට කඩවට අන්තර් හුවමාරුවත් සමග මධ්‍යම අධිවේගී මාර්ගය දෙසට මීටර් 500ක දුරක් අලුතෙන් අපි ඉදි කරන්නට කටයුතු කරා. මේ ඔක්කොම ටික මම මේ සභාගත කරන ඩොකියුමන්ට් එකේ තියෙනවා ගරු කතානායකතුමනි. මේවා සාක්ෂි සහිත කියන්නේ. තුන අපට කරපු චෝදනාවක් තමයි මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස CP2 එක මීරිගම කුරුණෑගල දැන් හෙට අනිද්දා පම්පෝරි ගාලා මේක ජොන්සන් ඇමතුමාලා ගිහිල්ලා විවෘත කරයි. හැබැයි මේක කරේ කිරියල් ඇමතුමාගේ කාලේ. ඒක ඒ අර නිව් කැලණි බ්‍රිජ් එක නව කැලණි පාලම ගිහිල්ලා විවෘත කරා. මට කනගාටුයි කියන්න විවෘත කරනකොට ඒකේ මුල්ගල් තිබ්බේ කිරියල් ඇමතුමා. ඒක වැඩ පටන් ගත්ත එතුමා. ඒක අවුරුදු ගණනාවක් ගෙනල්ලා මම ඇමතිවරයා වුණාට පස්සේ ඒකේ වැඩ තවත් ඉදිරියට ගෙනිච්චා. සහරාන්ගේ බෝම්බෙන් පස්සේ ජපානයේ ඒ ඉංජිනේරුවරු මේක දාලා යන්න ඕනේ ආරක්ෂාවක් නැහැ කියලා යන්න බලනකොට හමුදාව දාලා ආරක්ෂාව දාලා 190ක් අපි සම්පූර්ණ කරා. මේ අවුරුදු දෙකක් ගියා මේ 110 කරන්න. හැබැයි කියලා විවෘත කරනවා. ඉතින් හරි හරි දුකයි කියන්න මේවා නම ගහ ගන්න හරි දක්ෂයි. හැබැයි අපිට චෝදනාවක් කරා අයිය මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවනි කොටසේ දේශපාලඥයෙකුගේ බලපෑමට අපි එයාගේ කොම්පනියකට එක කොටසක් දුන්නයි කියලා. කාගේවත් බලපෑම් වලට අපි යටත් වෙලා එහෙම දුන්නේ නැහැ. ඒ කාලේ ඒක දෙනකොට ලංකාවේ පළමු වරට අධිවේගී මාර්ගයක් 100%ක් ශ්‍රී ලංකාවේ සමාගම් වලට පමණක් දුන්න පළවෙනි වතාව තමයි එදා යහපාලන ආණ්ඩුව යටතේ. චීනුන්ට ඉන්දියාවේ ඇමරිකාවෙන් ගෙනල්ලා ඉංජිනේරුවන්ට දෙන්නේ නැතුව ලංකාවේ අයට මේක දීලා ඒකේ 100%ේ ලාභයම ලංකාව තුළ රැඳෙන්න ඒකේ වැඩ කරන හැමෝම ලංකාවේ අය බවට පත් වෙන්නට ඒ සෙක්ෂන් 2 එක කරේ අපේම අය කියන එක මතක තියාගන්න. සමාගම් 16කට එන්න කියලා ටෙන්ඩර් කැඳවීම කරලා ලියාපදිංචි කරපු ක්ලාස් C වල සියලුම සමාගම් වලට අයිතිය තිබුණා ඒකට ඉල්ලන්න. ඒ නිසා ඒකේ සමහර කොම්පනි ඉබේම එකට ඇතුළත් වුණා. අපි කාගේවත් බලපෑම් වලට ඇමතිවරයෙක් ඉන්නවා කියලා එහෙම අපි දුන්නේම නැහැ. එක කණ්ඩායමකට කොන්ත්‍රාත්තුවක් දෙනකොට එහි අන්තර්ගත සියලුම සමාජිකයන් එකාමෙන්ම වගකීම් දැරිය යුතු වන ආකාරයට ගිවිසුම් සකස් කරා. ඒක තමයි ඔයාලා උසාවි ගිහිල්ලා ඒකට ප්‍රශ්නයක් ඇති කරන්න ගියම උසාවියේ නොත ඒ තීන්දුවම තමයි දුන්නේ. ඒ නිසා බොරුවට ඇඟිලි දික් කරන්න එපයි කියලා මම කියන්න කැමති. එතකොට 2015 ඊළඟ චෝදනාව කරේ 2015 2019 අපි වැඩ කරේ නැහැ කියන චෝදනාව. මොකුත් කරේ නැහැ කියලා. අපි මොකුත් කරලා නැතුව ඇති මන් දන්නේ නැහැ. ඒක අමූලික මුසාවක්. 2005 ඉඳලා 2015 අවුරුදු 10ක් ඔයාලගේ ආණ්ඩුව තිබුණු කාලේ මේ රටේම කරපු අධිවේගී මාර්ග ප්‍රමාණය කිලෝමීටර් 169යි. දකුණු අධිවේගී මාර්ගයත් කරේ අර රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ඒක ප්ලෑන් කරලා මුල්ගල් තිබ්බේ. හැබැයි ඔයාලා ඒක කරා. ඔක්කොම කරේ 169යි. හැබැයි 2015 ඔයාලා ගියා මුල්ගල් තියන්න. අපි තමයි ඒකවත් පටන් ගත්තේ. හැබැයි 2015 2019 කාලේ ඒ අවුරුදු 4 මාර තුල අපි කරපු වැඩ මං කියන්නම්. මාතර හම්බන්තොට කිලෝමීටර් 96 අපි 100%ක් සම්පූර්ණ කරලා දුන්නා. කඩවත කෙරවල පිටිය කිලෝ OCH3 එක කිලෝමීටර් 10ක් 100%ක් සම්පූර්ණ කරා. මීරිගම කුරුණෑගල CP2 එක කිලෝමීටර් 40ක් 90%ක් අපි සම්පූර්ණ කළා. නිව් කැලණි බ්‍රිජ් නව කැලණි පාලම කිලෝමීටර් 2ක් 90%ක වැඩ අපි සම්පූර්ණ කරා. මේකෙම අධිවේගී මාර්ග අවුරුදු 4 මාර්ග අපි කිලෝමීටර් 118ක් සම්පූර්ණ කරලා තියෙනවා. ඔබතුමන්ලා අවුරුදු 10කට කිලෝමීටර් 169යි. එතකොට අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය මාර්ග සංවර්ධන කිලෝමීටර් 20,000ක් ලංකා පුරාම සම්පූර්ණ කරා. රන්මාවත් වලින් මිලියන 60 ව්‍යාපෘතියෙන් කිලෝමීටර් 1000 ගානක් අපි රටවටේ ග්‍රාමීය පාරවල් සම්පූර්ණ කරලා දුන්නා. ඒ ගැන අපි පම්පෝරි ගැහුවේ නැහැ. බෙර ගැහුවේ නැහැ. ලොකුවට අපි කරේ නැහැ. හැබැයි අපි මේ වැඩ ටික හරියට කරා. එතකොට වන්දිගේවි මහින්ද රාජපක්ෂ මහත්තයා මිනිස්සු බලෙන් එළියට දානකොට ගෙවල් වලින් අපි හැම තැනම වන්දි හරියට ගෙවලා මිනිස්සුන්ට විකල්ප ඉඩම් දීලා මිනිස්සුන්ට සාධාරණ විදිහට සලකලා රාජපක්ෂ කාලේ බලෙන් එළියට දාපු මිනිස්සුන්ට පවා අපි තමයි වන්දි ගෙව්වේ. කනගාටුයි කියන්නේ සූර්යවැව මහින්ද රාජපක්ෂ මහත්තයා ගමේම අදිසිය පාර ආධාරේ අවුරුදු 5ක් 6ක් වන්දි නෝගේ උපාය මගේ අතින් තමයි මම මේ වන්දි ටික ගෙව්වේ. එතකොට කියනවා අපි වැඩ කරේ නැහැ කියලා කනගාටුයි. අද CP2 CP3 ගෙව හදන්න පුළුවන් අපි වන්දි ගෙවපු නිසා. හැබැයි දැන් මම අහන්නේ ගෞරව ඇමතුමනි මේ රජයේ ලොකුම ව්‍යාපෘතිය මේ අමාත්‍යංශයේ ලොකුම ව්‍යාපෘතිය මොකද්ද? කිලෝමීටර් ලක්ෂය. දැන් කිලෝමීටර් ලක්ෂය කරනවා කියලා හැමදාම පම්පෝරි ගහනවා. දැන් අහිංසක ජනතාව ගොනාට අඳවන නොමග යවන හැටි මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. ශ්‍රී ලංකාවේ තියෙන පාරවල් පද්ධතිය ගත්තම අධිවේගී මාර්ග ක්ලාස් A, ක්ලාස් B, ක්ලාස් C and D ප්‍රාදේශීය පාරවල් වෙනත් අතුරු පාරවල් ඔක්කොම ගත්තම තියෙන්නේ කිලෝමීටර් 116,000ක්. අමතුමා දන්නවා ඇති. එතකොට ඔබතුමන්ලා ලක්ෂයක් හදනවා කියන්නේ ලංකාවේ හැම පාරක්ම හදන්න යනවා. ඒකෙන්ම කියන්නේ කොච්චර බොළඳ ප්‍රකාශයක්ද කරලා තියෙන්නේ. මම ගරු ඇමතුමාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. එතුමා කැමති නම් ඒ උත්තරේ දෙන්න පුළුවන් නම් දැන් ගරු ඇමතුමා. ජොන්සන් ඇමතුමා ඔබතුමාගෙන් අහන්න කැමති සාමාන්‍යයෙන් ප්‍රාදේශීය පාරක් ග්‍රාමීය පාරක් කාපට් කරන්න නම් දළ වශයෙන් යන වියදම අද කීයද? අද සාමාන්‍යයෙන් RDA එකේ ඇස්ටිමේන්තුවක් කීයක් විතර වෙයිද? ඔබතුමන්ලගේ නිලධාරීන්ලත් ඉන්නවා. සාමාන්‍යයෙන් අමතිවරයාට ඔබතුමා දන්නව ඇති නැත්නම් ලංස අමතුමා දන්නව ඇති සාමාන්‍යයෙන් දලවශයෙන් එක කීයක් විතර?
ඒ කබීර් හෂි මන්තුමා ඔබතුමා ප්‍රශ්න ගණනාවක් කතා කිව්වා.
නෑ ඒක
අහගන්නකෝ ඉතින් ඔබතුමාට නෑ
කිරිනා මගේ කතාව මට
ඉතින් හරි මේ වෙලාවෙන් ගන්න මට ඕවට හැමදේටම උත්තර දෙන්න එපා.
හරි ඒකට
මම
දැන් බැන මාදී
බාධා නොකර අහගෙන
සාමාන්‍යයෙන් හිතනවා
ඔබ කතා කරන උත්තර දෙන්න හොඳට
හරි
හවස ඉඳලා
ඔබතුමාට කියන්න පුළුවන්
ඔබතුමා ගමේ පාරක් පළල කියන්නේ නැතුව
ටික්නස් එක කියන්නේ නැතුව
අලවශ්‍ය කියන්නේ නැතුව ආනවා පාරක් හදන්න කොච්චර මොන ප්‍රශ්න අහන්න එපා කරු
හරි හරි හරි
ප්‍රශ්න අහන්න අපිට දිග පළල එක්ක අහන්න අපි කියන්නම් ප්‍රශ්න හරියට
අහන්න පුළුවන්නේ
ඔබතුමා මා මාර්ග මාතෙන් සුරව කළා
දැන් පාරානෝ මට නැතුව ඇති
ටිකක් අහන්න එපා හරි
වෙන්න
උත්තර දෙන්න
ඔබතුමාගේ බුද්ධිය මට
නැතුව ඇති අහන්න හරියට
කිලෝමීටර්
සාමාන්‍යයෙන්
කිලෝමීටර් එකට දලවශයෙන් RDA එක ඇස්ටිමේන්තුවක් ගත්තම දලවශයෙන් මිලියන 20ක් මිලියන 25ක් විතර යනවා එක කිලෝමීටරයකට. එතකොට අඩි 12ක පළලකට. එතකොට මම අහනවා මේ වෙනකොට මේ කිලෝමීටර් ලක්ෂයේ ව්‍යාපෘතියේ මේගොල්ලෝ හරිනම් කිලෝමීටර් ලක්ෂයක් අවුරුදු 5ක් තුල කරනවා නම් වසරකට කිලෝමීටර් 20000ක් කරන්න ඕනේ. වසරකට
කිලෝමීටර් 2යි ඉතුරු වෙලා තියෙන්නේ.
කතා නේද?
මම මිනිත්තු 2යි ඉතුරු වෙලා
තියෙන්නේ. හරි. එතකොට හරි. තව විනාඩි 5ක් ගෞරව කතානායකතුමනි රටකොල අවුරුදු 5කට කිලෝමීටර් 20 ගානේ කරන්න ඕනේ. එතකොට කිලෝමීටර් 20000කට මම කියන්නේ අඩු කරලා රුපියල් මිලියන ගානේ ගත්තම කිලෝමීටර් එකක්. එතකොට යනවා අවුරුදු 5කටම රුපියල් බිලියන 1500ක් ඕනේ වෙනවා මේක සම්පූර්ණ කරන්න. වසරකට බිලියන 300ක් ඕනේ වෙනවා. බිලියන 300ක්. එතකොට මේ වෙනකොට 2015 2000 මේ වෙනකොට දැන් කරලා තියෙන මේ වැඩ ටික බලනකොට දැනට 2020 ගිය වසරේ කොච්චර කිලෝමීටර් කරලා තියෙනවද මේ වෙනකොට කිලෝමීටර් ප්‍රමාණය කරලා තියෙන ප්‍රමාණය දැන් මේගොල්ලෝ කියනවානේ දැන් පාරවල් 1500ක් ඊරේ එපේට විවුර්ත කරන්න ගියා කියලා මෙන්න මේගොල්ලෝ විසින්ම මේගොල්ලෝ ඉදිරිපත් කරන මේගොල්ලන්ගේ කාර්ය සාධක 2020 වාර්තාව මේ වාර්තාව මතම මේ අහවල් පිටුව හරි 69 වෙනි පිටුවේ මේගොල්ලෝ කියනවා විකල්පයේ මේක කියනවා මේ අතුරින් මාර්ග කිලෝමීටර් 170ක් ආවරණය වෙන පරිදි සංවර්ධන කටයුතු අවසන් කර ඇත මේකේ තමුන්නාන්සේලම කියනවා කිලෝමීටර් 170යි 2020ට කරලා තියෙන්නේ කියලා මම ඒකම තමුන්නාන්සේලට දෙන්න කැමති මෙන්න ඇමුණුම මේ ඇමුණුමත් එක්ක මේ ඇමුණුම් 12 ඔබතුමන්ලගේ වාර්තාවේ තියෙන ඇමුණුම් 12 මේකේ තියනවා කිලෝමීටර් 170යි 2020 කරලා තියෙන්නේ. එතකොට පත්ත බොරුවක්නේ මේ රට කිලෝමීටර් ලක්ෂයක් කරනවා කියන්නේ. මම උදාහරණයක් ගත්තම මාතලේ කියලා කරලා තියෙන ගිය අවුරුද්දේම කිලෝමීටර් 26යි. ඌවේ වදුල්ල කියන්නේ කිලෝමීටර් 30යි. එතකොට අනුරාධපුරේ කිලෝමීටර් 5යි. එතකොට මෙහෙවද තමුන්නාන්තර ඇවිල්ලා මේ වගේ බොරු කියන්නේ. මේක පත්ත බොරුවක්. එතකොට මෙහෙම කියලා එතකොට 2021 එනම් කිලෝමීටර් දැන් කරන ප්‍රමාණය කියනවා මේ අවුරුද්දේ වෙන් කරලා තියෙන මුදල මේ අයවැය වාර්තාවේ තියෙනවා අයවැය කතාවේ 180 වෙනි පිටුවේ 2021 අයවැයේ වෙන් කරලා තියෙන මුදල මේකට බිලියන 92යි මේ ව්‍යාපෘතියට බිලියන 92කට ඒ 100 මිලියන ගා 100 මිලියන 15 ගානේ කරන්න පුළුවන් ප්‍රමාණය උපරිම කරන්න පුළුවන් ප්‍රමාණය කිලෝමීටර් 7500යි මේ අවුරුද්දේ තෙරනවා නම් හරි. හැබැයි බැසිල් රාජපක්ෂ මහත්තයා එයාගේ අයවැය කතාවේ මොකද්ද කියන්නේ? මේක පට්ට බොරුනේ කියන්නේ. බැසිල් රාජපක්ෂ මහත්තයා අයවැය කතාවේ ඇවිල්ලා කියන මෙන්න මේ අයවැය මුසාවක් කියන පේන්නේ. සෑම ගමක්ම ආවරණය කරන පරිදි ක්‍රියාත්මක කරන කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙම වර්ෂය තුල 2021 කිලෝමීටර් 18000ක් කරලා තිකරන්නට යනවා කියලා. කිලෝමීටර් 18000කට කොහෙද සල්ලි? දීලා තියෙන්නේ බිලියන 92ක්. කිලෝමීටර් 18000 කරනවා නම් බිලියන 300ක මුදලක් ඕනේ. ඉතින් මේ වගේ පට්ට බොරු කියන මේ පොහලගේ පොත්වල මේවා කියන්නේ අපි කියන ඒවා නෙවෙයි. එතකොට මම කියන්න කැමති ගරු කතානායකතුමනි, ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්තයා මම අහන්න කැමති මේ වසරට 2022 ලබන වසරට කීයද කරන්න යන්නේ? මේ වසරට වෙන් කරලා තියෙන මුදල අයවැය කතාව අනුව රුපියල් බිලියන 92යි. මේ පාර 92යි. ගිය වසර 112යි, බිලියන 112යි. මේ වසර බිලියන 92යි. බිලියන 92 න් කරන්න පුළුවන් කිලෝමීටර් 6500යි. හැබැයි බැසිල් රාජපක්ෂ මහත්තයා කතාවේ මොකද්ද කියන්නේ? අපි කිලෝමීටර අමතරව 2022 වර්ෂයේ සිට වසරකට කිලෝමීටර් 25000 බැගින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. පට්ට බොරුවක් නේ. මේ වාගේ අහුවෙන බොරු හරිද? අපි මෝඩයෝ කියලා හිතා ගන්න එපා. මේ වාගේ දන දන බොරු කියන්න එපා. මොකද කිලෝමීටර් 25000ක් කරනවා නම් රුපියල් බිලියන 375ක් වෙන් කරලා තියෙන්න ඕනේ ව්‍යාපෘතියට. බිලියන 92ක් වෙන් කරලා කිලෝමීටර් 25000 කරනවා කියන්නේ මේ ගිය අවුරුද්දේ කිලෝමීටර් 1000ක් කරපු මේ අමාත්‍යංශයෙන් කොහෙද ලක්ෂයක් කරන්න අවුරුදු 100ක් යයි තමුන්නාන්සලට මේ යන විදියට. එනිසා කරු කතානායකතුමනි, මේවා අමූලික බොරු. එතකොට මම කියන්නේ 2020 කරලා තියෙන 1073යි, 2021 ඒගොල්ලන්ට මං හිතන්නේ කිලෝමීටර් 2000ක් විතර කරයි, 2022 මුදල් නැහැ කරන්න. එතකොට මේක සම්පූර්ණ බොරු නක්. මේ අයවැයේ මේ පාරවල් ගැන මෙහෙම බොරු කියනවා නම් මම කියන්නේ කොහමද අපි ශුද්‍ර ආයතන සුළු මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල් ගැන අපි විශ්වාසයක් ඇති කරගන්නේ? මම ඉවර කරනවා. පාසල් වෑන් රථවලට දෙන්න සල්ලි, ත්‍රිවිල් වලට දෙන සල්ලි, ඒවා අපි කොහමද විශ්වාස කරන්නේ? මේවටම මෙහෙම පට්ට බොරු කියනවා නම්. ඒ නිසා මේක අපි දුකයි කියන්න, මේක භයානක තත්ත්වයක්. රටේ මේ වගේ තත්ත්වයක් තියෙද්දි ඊළඟට මං කියන්න ඕනේ ඇමතිතුමාට, හොඳට හිතලා බලන්න මේ වගේ අධිවේගී මාර්ග හදන වෙලාවක්ද ඔබතුමන්ලා අර අතුරුගිරිය අර මේ කොතනද කැලණියේ සිට රාජගිරිය අතුරුගිරිය කරන ගුවන් පාලම, ඒ ගුවන් පාලම BOT කියලා කිව්වේ. මේක ගරු ඇමතුමා මම අහන්න කැමති මොන BOTද කියලා මම අහන්න කැමති. මොකද ඒ ගුවන් පාලමට ඒගොල්ලෝ BOT කියන්නේ මොකද්ද? BOT කියන්නේ කොන්ත්‍රාත්කරුවා ඇවිල්ලා එයා ආයෝජනය කරලා ව්‍යාපෘතිය ඉවර කරලා ඊට පස්සේ එයා අවුරුදු ගානක් එක නඩත්තු කරලා අපට එයාගේ ආදායම උපයලා ඊට පස්සේ බාර දීලා යනවා. සතයක් රජෙන් යන්නේ. හැබැයි මේගොල්ලන්ගේ BOT එක ඒ පාලම ඒ පාරට ඒ අධිවේගී මාර්ගයට යන්නේ කොහමද? අවුරුදු 3ක් ගියාට පස්සේ හැම වසරකම අවුරුදු 15කට වසරෙන් වසර ඩොලර් මිලියන 108ක් අපි මේ චීන සමාගමට ගෙවන්න ඕනේ. තම සතයක් මේ රටේ ඩොලර් නැහැ, බංකොලොත් වෙලා. දැන් අවුරුදු 3 සිට තව හැම අවුරුද්දකම ඩොලර් 108ක් මිලියන 108ක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ රුපියල් වලින් කෝටි 2181ක් අවුරුද්දක් ගානේ. අවුරුදු 15ක් යනකොට ඩොලර් බිලියන 1.6ක් අපි ගෙවලා ඉවර කරන්න ඕනේ. ඒකත් ඇස්ටිමේන්තුව කොහොමද? අපි 2019 ඒහා සමාන යුරුකඩේ හන්දියේ සිට වරාය පිවිසුම් මාර්ගයට ඇස්ටිමේට් කරුවේ ඩොලර් මිලියන 25ක් එක කිලෝමීටරයකට. මේගොල්ලන්ගේ ඇස්ටිමේන්තුව ඩොලර් මිලියන 42යි. මාස 6ක් ඇතුළ ඩොලර් වලින් කොච්චර වැඩි වෙලා තියෙනවද? ඉතින් මේ වගේ රට බංකොලොත් වෙලා තියෙන වෙලාවේදී මේ වගේ ගසාකෑම් කරන එක, මේ වගේ ණය අරගෙන ඩොලර් වලින් පාරවල් හදන එක හරිද කියලා හිතන්න. ස්තුතියි.